ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 16ක් කාලයක් තිබෙනවා.
20ෙන් 16ට අඩු වෙලා තියෙනවා. නමුත් ඔබේ නම්‍ය ශීලීභාවයෙන් මට ඒක 20ම ලබා ගන්න පුළුවන් වේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.
විපක්ෂයෙන් ලබා දෙනවා නම් කියන්නේ.
ඔව්. ඉතින් මේ අවස්ථාවේදී ඇමතුමා ඉදිරිපත් කරපු තියෙන අදහසට මම උදේ මතක් කරපු ආකාරයට මා හිතන්නේ මේ පළවෙනි වතාවට මේක එන නිසා මේක අවශ්‍ය ණයගත කිරීම, ණය බලතාවය අඩු වෙන ආකාරය ඉදිරිපත් කිරීම, ඉදිරියේ ප්‍රොග්නෝසිස් එක කොහොමද තියෙන්නේ කියලා ඉදිරිපත් කිරීම, මං හිතන්නේ ඉදිරියට යනකොට ඒක ෆයින් ටියුන් කරලා දෙන්න එක ප්‍රශ්නයක් නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. නමුත් ඒක දැනගත්තාම අපට පුළුවන් අවුරුදු 5ට මොකෝ දැන් මීට පෙර තිබ්බා වගේ නොවේ අපේ අයවැය සූදානම් කරන්න තියෙන්නේ. මීට පෙර අයවැය ආදායම අනුව වියදමයි ණය කොච්චර ගන්න පුළුවන්ද කියලා හැකියාවෙන් තියෙන්නේ. දැන් දලදේශීය නිෂ්පාදනයෙන් 13%, ඒකෙන් 104%ක් කැපිටල් එක්ස්පෙන්ඩිචර් ප්‍රයිමරි සර්ප්ලස් එක තියෙනවා. ඉතින් ඔය නිසා මේක වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි අර පුරෝකථනය බැලුවේ කොහොමද අවුරුදු 5කට හිතන්නේ කොයි ආකාරයද කියලා. ඉතින් මං හිතන්නේ ඉදිරියට කරගෙන යන්න තියෙනවා. ඇමතුමා මීට පෙර කතා කරපු මන්ත්‍රීතුමාලා සහ ඇමතුමාලා තුලින් මම එක ඉල්ලීමක් කරනවා. හැම අවස්ථාවෙදිම විපක්ෂෙන් කියන්නේ කරුණා කරලා දෙන්න, උදව් කරන්න එහෙම කියනවා වගේම මේ ආණ්ඩු පක්ෂෙත් තමයි දැන් ආණ්ඩුවේ ඉන්නේ. කරුණා කරලා උදාහරණ ගන්නකොට ප්‍රායෝගිකව වෙලා තියෙනවා බලලා කතා කරලා මේව කරා. මේක හැම වෙලාවම බැන බැන හිටලා හරියන්නේ නැහැ. දැන් ඔබතුමාලා ආත්‍ය ගෙනියන්න අවශ්‍යයි. දැන් මන්ත්‍රී ඇමතුමා කිව්වා වගේ ඔබ දැනුවත්කමක් තුලින් තමයි කතා කරන්නේ. නමුත් ඒ කිව්වා වගේම ඒකේ දත්ත දැන් මේ කතා කරන මොහොතේ මැල් නියුට්‍රිෂන් 30%කට වැඩිලා තියෙනවා. දැන් මේක ආණ්ඩුවට එකපාරට බැනලා වැඩක් නැහැ. මේක අවුරුදු ගණනාවකට තියෙන ප්‍රශ්නයක්. දැන් 2024 අස්වැසුම 117යි. දැන් මේක 124ට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පවුල් 157ක් තියෙනවා. මේක ග්‍රාම නිලධාරී 14027ෙන්. දැන් මේ ප්‍රමාණය එදා 78,000ක් තියෙන අපේ පවුලක හතර සම්විතයේ පවුලකට හතර දෙනෙක්ට 67,000ක් අවශ්‍ය වෙලා දැන් 120,000ක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මං හිතන විදිහට සැබෑ මට්ටමට දැන් ආණ්ඩුව වෙනස් වෙන අවස්ථාවේදී දේවල් තියෙනවා. දැන් ණය සැප්තැම්බර් මාසෙට වැඩිය අදට බිලියන් 29,134ක් වැඩිලා තියෙනවා. දැන් මේක වැඩක් කරන්නේ නැතුව නෙමෙයි අපි කියන්න පුළුවන්, එහෙමත් කියන්න පුළුවන්. නමුත් අපි ඒ වගේ විපක්ෂ නොවේ. අපි කියන්නේ ඔව් ඒ වගේ යම් කරපු ඒවා ඉදිරියට ගෙනගෙන යන්න අවශ්‍යයි. හැබැයි තරුණ අසහනය වැඩි වෙලා තියෙනවා. ආර්ථිකයේ යම් විදියකින් අපි කැමති, අපි හැම අවස්ථාවෙදිම උදාහරණ දුන්නේ අපි මේක කරන්න ඕනේ කියලා. මං මීට පෙර කතා කරපු හැමතුම ඉල්ලන්නේ මම හිතන විදියට පුළුවන් තරම් ව්‍යවසායක ඇති කිරීම තමයි අවශ්‍ය වන්නේ. මේක රජය ලොකු කිරීම නෙමෙයි, රජය සමග මේක පුළුල් කිරීම තමයි අවශ්‍ය වන්නේ. ශ්‍රී ලංකා නායතනය අද තියෙනවා ISB 175,000කට, මේ US මිලියන 175,000කට අපේ හයිකෝට් වලට ගිහිල්ලා මේක ස්ටේ ඕඩර් එක ගන්න. මේක ගත්ත හැටියෙම ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ් එකක්. මේක උන හැටියෙම හැමිල්ටන් එහෙම ප්‍රශ්නයක් ඇති කරනවා. මම කියන්නේ මම එදා කිව්වම මේකේ බිලියන් 20ක් දාලා ශ්‍රී ලංකා නායතන කවදත් හදන්න බැහැයි කියලා පියදා කිව්වා. මම හිතන්නේ ඊට පස්සේ ජනාධිපතිත් ඔක පිළිගත්තා. සරත් ගණාංගකට දක්ෂෙක්. නමුත් මේක ගිනියන්න පුළුවන් පෙටි කෑෂ් වලින් නෙමෙයි. මේක පුළුවන් තරම් ඉක්මනට හොඳ ලොකු ව්‍යාපාරික කණ්ඩායම. මේක ව්‍යාපාරික කනගාටුයි වැරදි එයාලයින් එකක්. ඒකේ කෑෂ් කවුස් තුනක් තියෙනවා, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්, ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකා කේටරින් සහ එන්ජිනියරින්. මේ තුන කෑෂ් කවුස් හැටියට පාවිච්චි කරලා ෆ්ලයින් ආම් එක දෙන්න පුළුවන් ඕන ආකාරයකට. මම ඒක පස්සේ මේව කරන්න. මම මේ අවස්ථාවේදී උදාහරණ ගත්තේ ඔබතුමාලට පෙන්වන්න මේ ආර්ථිකය. නම්ය ශීලීව අපේ විපක්ෂයේ නලින් බණ්ඩාරමන්තුමා කොහොම අගය කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අපට අවශ්‍ය වන්නේ කොහොමද මේ රටේ ආර්ථිකයක් හදන්න. හැම වෙලාවෙම විපක්ෂයට බැන බැන ඉන්න එපා. අපි එකට මේ රට ආර්ථිකය වර්ණ කරන්න එපා. අපි රට හදන මාර්ගය එකතු කරමු. ඒක තුළින් මම මේ අවස්ථාවේදී ගන්නේ ඇමතුමා, මම හැම වෙලාවම අපේ අනිදාන්ත ඇමතුමාට කතා කරනවා මේ SME සම්බන්ධයෙන්. මම හිතන්නේ හැම දෙනාගේම මේක අපේ පපුවට වැදෙන දෙයක්. මේ සම්බන්ධයෙන් කතා කරනකොට අද 170 දලදේශීය නිෂ්පාදනයේ 167ක් මේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන් තුලින් තමයි ආර්ථිකය ගෙනියන්නේ. මේ අය දේශපාලනය කරන අවස්ථාවකට විපක්ෂයෙන් නොකට එකක් වෙලා ආණ්ඩු පක්ෂරයනකොට ඒ තියෙන ප්‍රශ්න නිසා සම්විලාකට මගහැරෙනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ මේක පිංපම් බෝලයක් වගේ කරගන්න නැතුව මේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකය හදාගම්ම. සමබල ශක්තියෙන් ලක්ෂ 80ක් තියෙනවා. ඒකේ රජය ලක්ෂ 16ක් ඉන්නවා. මේකේ පුද්ගලිකාංශය මේ ඉතාමත් ලොකු කොම්පනිවල ගත්තහම එක කොටසක් අඩුගානේ ලක්ෂ 35ක් විතර මේ සුළු සහ මධ්‍ය ව්‍යාපාරිකතුලින් ගමන් කරන්නේ. ඒ නිසා මේ අයට ඉතාමත් අමාරු කාර්යභාරයක් ඇමතුමා තිබෙන්නේ. අපේ මූලාසන රුඩ මන්ත්‍රමනි මේ අවස්ථාවේදී ඒගොල්ලොන්ගේ දැන් ගැසට් කළ තියෙනවා පඩි වැඩි කරන්න. ඊට පස්සේ පොලි වැඩි කළ තියෙනවා. දැන් පොඩි අඩු වෙලා නැහනේ. මේකේ යම් විදියකින් ඇන්ටි ඉන්ෆ්ලේෂන් අප්‍රෝච් එක ගෙනියන එක මම හැම අද උදේත් කතා කරේ. ඔබතුමලා ආණ්ඩුවක් වශයෙන් මම හිතනවා ඔගොල්ලන්ට මීට වැඩිය මූල්‍ය බලයක් සමග කටයුතු කරන්න අවශ්‍යයි මහ බැංකුව තුලින්. අනිල් ජයන්ත ඇමතුමා මේ සම්බන්ධයෙන් දන්නවා ඇති. චතුරංග ඇමතුමා දන්නවා ඇති. නමුත් මේ සම්බන්ධයෙන් අපි කතා කරේ නැත්නම් මේ ග්‍රහණයට ලක් වෙනවා. මීට පෙර ආණ්ඩු තුලත් මේ රටේ ලොකුම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මොකෙන්වත් නෙමෙයි මහ බැංකුවේ ගන්න ඉදිරි දැක්මක් නැති ප්‍රතිපත්ති නිසා තමයි තියෙන්නේ කියන එක මම මතක් කරන්න කැමතියි. යටිතල පහසුකම් 60%කින් වැඩි වෙලා. ඒ වගේම තමයි මේ පරාටි නීතිය දැන් අද රෑ ඉඳන් ක්‍රියාත්මක වෙන එක. බදු 36%ක් ගෙවලා තියෙනවා. වැට් එකට 18%ක් ගෙවනවා. එස් වැට් එක නවත්තනම ඒක සම්බන්ධයෙන් කතා කරන්න. සෝෂල් සිකියුරිටි 2%. මේ පොඩි ව්‍යාපාරිකයෙක් මේ අයට ප්‍රාග්ධනි හිමිය අමිහිමෙනකොට ඒ අවස්ථාවේදී බදුත් එක්ක එකතු වෙනකොට ඒගොල්ලන්ට ව්‍යාපාර කරන්න මං හිතන්නේ ලෙහෙසි කාර්යභාරයක් නෙමෙයි. ඒ නිසා දැන් අපි බලන රටක් මේ මැයි මාසයේ 2022 බංකොලොත් වෙනකොට සොෆ්ට් ලෑන්ඩින්ද හාඩ් ලෑන්ඩින්ද ඕන එකක් කියන්න පුළුවන්. නමුත් රට බංකොලොත් වුණා පාර්ලිමේන්තුවේ අවසර නැතුව. මේ අවස්ථාවේදී ඒගොල්ලන් කිව්වා කෙලින්ම ඒගොල්ලන්ගේ ණය ගෙවන්න බැහැයි කියලා. දැන් ඒගොල්ලන්ට ඒ ණයගවන්න බැරි වුණාම ඒගොල්ලන්ට හැකියාව තියෙනවා ගිහිලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කතා කරන්න. එයාට තියෙනවා ගිහිලා ඉන්දියාවට කතා කරන්න. ඉන්දියාවට බිලියන් 4ක් දුන්න අපි ස්තුතිවන්ත වෙනවා මේ. ඊට පස්සේ චීනෙන් කිව්වා අපි ටක් කල් ගන්නම් ඒගොල්ලන්ට තියෙන ණයගවන්න. ඊට පස්සේ ඒ අවස්ථාව උපයෝගී කරගෙන අන්තිමට අපට රටක් වශයෙන් රටක් කතා කරලා අනේ ගෙවන්න බැහැ අපිට වෙලා දෙන්න කියනවා. නමුත් මේ වගේ බැලුවහම
මූලාසනයේ සඳහා ගරු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන්න. නජිත් මන්ත්‍රීතුමා.
මම ඒ සඳහා සුජීව දිසානායක මන්ත්‍රීතුමා යෝජනා කරනවා.
යෝජනාව ස්ථිර කරන්න.
එම යෝජනාව මම ස්ථිර කරනවා.
ගරු සුජීව දිසානායක මන්ත්‍රීතුමාට මුලසුන බාර කරනවා.
ඔබතුමා කතා කරන්න.
බොහොම ස්තුතියි. මම හිතන්නේ මට මිනිත්තු 25ක් විතර ඇති කතා කරලා ඉතුරු වෙන්න. මොකෝ නලින් බණ්ඩාරගේවත් වෙලාවත් ලැබුණා. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් SME සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන් කොහෙටද යන්න පුළුවන් යන්නේ? ඒගොල්ලෝ මහ බැංකුවට කිව්වම යන්න වාණිජ බැංකුවට කියනවා. වාණිජ බැංකුවට ගියාම උඹලට තියෙන තව දවස් 20යි ගියපන් කියනවා. එතකොට ඒක තුලින් ඒගොල්ලන්ගේ අසනුල්ලා තියෙන ගයක් දීලා තියෙන වත්කමක් වැටියට ඒ ළමයි ටිකත් මම දැක්කා ළමයි අම්මලා එක්ක ගිහිල්ලා මේ ගෙදරින් එළියට එනවා. ඒ අමනුෂ්‍ය භාවය පාවිච්චි කරනවා මේ රටේ. මේක නැහැ නොවේ, මේක විල්ෆුල් ඩිෆෝල්ට් එක ප්‍රශ්නයක් නැහැ. විල්ෆුල් ඩිෆෝල්ට් එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අසරණ වෙලා ඉන්න අවස්ථාවේ මම ජනාධිපතිගේ සහ මේ ආණ්ඩුවේ ඔබතුමාලගේ ඉල්ලන කරුණා කළා. අද ඉඳන් මේක තව අවුරුදු එකමාරක්. හරි, මේක ගේන්න මං ගේනවා ප්‍රයිවට් මෙම්බර්ස් මෝෂන් එකක්. මේකේ small and medium and vulnerable borrowers extraordinary relief bill එක කියලා ගේනවා. මේක අවුරුදු 4ක්, ඒ කියන්නේ ඒ පීරියඩ් එක COVID පීරියඩ් එකයි මේ බංකොලොත් වුණ පීරියඩ් එකයි. 2020 ජනවරි ඉඳන් 2024 දෙසැම්බර් 31 වෙනිදා මේ කාල පරිච්ඡේදය තුල ඒ ගත්ත ණය ප්‍රමාණය පාවිච්චි කරලා ඒක වෙන ආකාරයකට ගෙවන්න හැකියාව දෙන්න. දැන් ණයක් ගෙවුවොත් ඒගොල්ලන් ගෙවනවා අර outstanding loan එකට තමයි තමා අද ගෙවන හොඳ සල්ලි ටික පාවිච්චි වන්නේ. ඊට පස්සේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරික අනාථ වෙනවා. ඉතින් මං කතා කරන්නේ මොකද හැංගීම් බරකේ මට පේනවා ඒගොල්ලෝ ඉතාමත් අමාරුවෙන්. අපේ කාලෙත් තිබ්බ මේ ප්‍රශ්න නැහැ නෝ මේ ඔබතුමාලා කියන්න පුළුවන් 76 සාපේ කොටසක් ඔය වගේ වත්තන. ඒව නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. කොහොමද මේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරික ඉදිරියට ගෙනියන්නේ? අර සුළු අර තරුණ ව්‍යවසායක ඇති කිරීම තමයි අත්‍යවශ්‍ය වන්නේ. ඉතින් ඒ නිසා මම ඉතමත් ඕනේ කමින් නිදසුණක් වශයෙන් මෙතන පෙන්වලා දීලා තියෙනවා. මේ පරාටි මේ පෞද්ගලික යෝජනා මම ගේන්නේ ඒක ඔබතුමාලට පාවිච්චි කරන්න පුළුවන් ඉදිරියට කොහොමද අපි ණය ඉදිරියට දෙන්න පුළුවන් වන්නේ 120 businesses auction daily කියලා ශ්‍රී ලංකා economic collapse turns back into liquidation machines කියලා තියෙනවා එක වார்த்தාවක් ඊට පස්සේ මේ හාලානනය සුළුසා මධ්‍යම ව්‍යාපාරිකයන් ඒගොල්ලෝ අනාථභාවයට පත් වෙලා තිබෙනවා revival of parate law legalize and destruction starts on today කියලා තියෙනවා. ඉතින් මම මේ සම්බන්ධයෙන් ඔබතුමාලට ඉදිරිපත් කරේ අපි කොහොමද මේ සම්බන්ධයෙන් උත්තරයක් ලබා දෙන්න පුළුවන් යන්නේ. ඒ සුළුසා මධ්‍යම ව්‍යාපාරිකයන්ට අවස්ථාව දෙන්න ඔබතුමා. ඒ කතා කළා දෙන්න බෑ කිව්ව මේ ඉන්දියාවේ ඒගොල්ලෝ පාවිච්චි කළා දලදේශ නිෂ්පාදන 10%ක්. මේ අපි බිලියන් 5ක් දෙන එකයි ADP කියන මිලියන් 50ක් දෙන එක නෙමෙයි. ඒගොල්ලන් 10%ක් දලදේශ නිෂ්පාදනයේ මේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට 2022 වර්ෂයේ දුන්නා. අන්න ඒ වගේ දෙයක් තමයි අපි මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ අවස්ථාවේ ඔබෙන් ඉල්ලන්නේ ඒ සුළු සහ මධ්‍ය ව්‍යාපාරිකයන්ගේ කරුණාකරලා මේ සම්බන්ධයෙන් උත්තරයක් ලබා දෙන්න, වෙලාවක් ලබලා දෙන්න. අද මේ බැංකුවල කියන්න මේ අවස්ථාව රටට වුණා ආකාරයටම මේ අයට වෙලා තියෙන මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වලට මානුෂික භාවයෙන් උත්තරයක් දෙන්න කියන එක මම කාරුණිකව ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරනවා. ඒ වගේම තමයි ඩීම් එක්ස්පෝර්ටර්ස්ලා අද මේ ස්වැට් එක දැන් ඔක්තෝබර් මාසේ පළවෙනිදා මේක නවත්තන්න යනවා කිව්වා. මේ සම්බන්ධයෙන් අපි ඩිජිටලයිස් කරලා තියෙනවනම් ඉකනොමි එක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඇමතුමාගේ මම ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දුන්නේ නෑ. හරියාකාරව මේකට උත්තර ලැබෙන තාක්කල් අපි මේ ස්වැට් එක ගේන්නේ නැහැ කියලා. නමුත් අපිට පේනවා මේකේ යම් විදියෙන් ප්‍රගතියක් තියෙනවා. නමුත් අපනයන කරුවන්ගේ අවශ්‍යතාවය 100%ක් ඇති නොවන විදියක අවිශ්වාසයක් තියෙනවා. ඒ නිසා සමහරවිට 10%ක් ගෙව්වොත් මේගොල්ලෝ ඩීම් එක්ස්පෝර්ට්ස් උදව් කරන අපනයන කරුවන්ට අද අපනයනේ කරේ නැත්නම් රටේ ආර්ථිකයේ ලොකු ප්‍රශ්නයකට උද්ගත වෙනවා. ඒ නිසා බැරි වෙලාවත් මේ ඩීම් එක්ස්පෝර්ටර්ස්ලට මේ අපනයන කරුවන්ට උදව් කරන්න බැරි වුණොත් ඒගොල්ලොන්ගේ අපනයන ක්ෂේත්‍රයට එතකොට ඒගොල්ලොන්ගේ ඒ චේන් එකක ලින්ක් එකක් කඩා වැටෙනවා. මොකද 10%ක් වැට් එකට ගෙවන්න කිව්වහම ඒගොල්ලොන්ට 10%ක ප්‍රොෆිට් එකක් හදන්න නැහැ සමහර අවස්ථාවල. ඒ නිසා ඩීම් වැට් එක මේ අවස්ථාවේදී කරුණාකරලා S වැට් එක මේක පුළුවන් තරම් ඔටෝමැටික් මේක මේ ඔන්ලයින් වැට් ඉන්වොයිසින් එක ගේන්න මම ඔබතුමාලට අදහස ලැබලා දෙන්නම් අවශ්‍ය නම් මේ ලාංකික කම්පැනි දෙකක් තුනක් තියෙනවා මේ සම්බන්ධයෙන් කෙනියාව ඉතාමත් දක්ෂ සිස්ටම් එකක් ඇති වෙලා තියෙනවා එහි ඔන්ලයින් ඉන්වොයිසින් එකෙන් අද සාර්ථකව මේ අවස්ථාව මේ ආදායමක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේම තමයි මෙතන කියන වැට් එක S වැට් එක නැවතුනොත් බිලියන් 191ක ආදායමක් ලැබෙනවා කියලා වෙන්න බෑ මේක ඔන්ලි කෑෂ් ෆ්ලෝ එකක් මේක ආදම කුපේනක නෙමෙයි තියෙන්නේ. ඉතින් දවස් 45කට කෑෂ් ෆ්ලෝ එකක් එන එක තමයි ඔය කතා කරන්නේ. ඉතින් නොදන්නා කෙනෙක්ට කියන්න පුළුවන් මේක ආදමක් එනවා කියලා හැමෝට අනිල් ජයන් නමුතුමට කියන්න බෑ. මේක ආදමක් එනවා කියලා දවස් 45ක කෑෂ් ෆ්ලෝ එකක්. ඉතින් කරුණාකරලා මම කියන්නේ මේ අපනන කරුවන්ට අද අමාරු තත්ත්වයක් තියෙනකොට SME ලාගේ මේ බිත්තර තල්ලු කරලා දැන් පුළුවන් තරම් ඒගොල්ලෝ තියෙන එකම වත්කම නැති කරලා ගේකුත් නැති කරලා මේ අනාථ වෙනකොට මේ ස්වැට් එක කරුණාකරලා මේ අපි කතා කරන්නේ ඔබතුමලා නැත්නම් විපක්ෂයෙන් අපි බලාගෙන හිටලා මේක වැටෙනකම් බලාගෙන ඉන්න එක නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. නමුත් ඒ කරනකොට මේකේ අපිට බැන බැන මේකේ අදහස් උපයව ගන්නවට වැඩිය අපි ඔක්කොම එකට වෙලා ආර්ථික හදන මාර්ගයක් එකතු කරමු. ඒක තමයි මම මේ අවස්ථාවේ මතක් කරන්නේ. ඒ වගේම තමයි හැමතුමා මම ඒ නිසා ඔබෙන් ඉල්ලනවා අද උත්තරයක් කතා කරනකොට මේ SME එක සම්බන්ධයෙන් අද හම්බ වෙන්න. ඔබතුම හම්බෙලා මේක උත්තරයක් ලබා ගන්න. ඒකට නිර්දේශ කරන්න. මුදල් ඇමති වශයෙන් කියන්න පුළුවන් නැහැ අපි ස්පෙસિෆික් ලෙන්ඩින් මේ සුළු සහ මධ්‍ය ව්‍යාපාරින 108ට දෙන්න 110ට දෙන්න අපර බහ බැංකුවක් කැවිලා කියන්න ඕනේ අපිට මේව කරන්න කියලා දැන් ඇමතුමා මම උදේ ආද කතා කරන අගමැතිතුමා ඉදිරිපත් කර අවස්ථාවේදී මම ඔබතුමාට ඉදිරිපත් කරා කොහොමද ජෙරෝම් පවර් ෆෙඩරල් රිසර්ව් එකේ චෙයාර්මන් කොහොමද ඒගොල්ලෝ සෙනට් එකට ගෙනහලා ප්‍රශ්න කරන ආකාරය ඒ කියන සෙනටර්ස්ලා කොංග්‍රස්මන්ලා ඒගොල්ලෝ උත්තර දුන්න ප්‍රශ්න අහපු ආකාරයට සහ ඒගොල්ලෝ උත්තර දුන්න ආකාරය දැන් මෙහි මහ බැංකුව ස්වාධීන වෙලා තියෙනවා ඒක ස්වාධීන වුණාම ඒගොල්ලෝ එන්න තියෙන්නේ තුන් ගමනක් පාර්ලිමේන්තුවට කමිටි ඔෆ් පබ්ලික් ෆයිනෑන්ස් එකට හරි කෝප් එකට එක් ගමනක් ඒ එන එක ඇවිල්ලා ඒගොල්ලන්ගේ කාර්යභාරය ඉවරයි නමුත් ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් එකේ ඒගොල්ලන්ට උත්තර දෙන්න තියෙන පාර්ලිමේන්තුවේ ඒගොලන්ට ඒ තියෙන ඒ කමිටියකේ උත්තර දීලා සුමාන දෙකකට සැරයක් එන්න අවශ්‍යයි. නැත්නම් ඕන අවස්ථාවක තමාලගේ පාර්ලිමේන්තුවේ එතන ඉන්න සෙනටර්ස්ලා හරි කොංග්‍රස්මන්ලා ඒගොල්ලන් ගෙනල්ලා අහන්න පුළුවන් ඇයි මේකේ තාම මේ වගේ ඉන්ට්‍රස්ට් රේට් එක මේ වගේ හයි තියෙන්නේ. මෙහි ඒ වගේ දෙයක් නැහැ. මෙහි කතා කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මම මෙතන පුද්ගලිකව නෙමෙයි තියෙන්නේ. මට හිතෙන්නේ මහ බැංකුව තමයි අපේ රටේ ආර්ථික මේ වගේ තත්ත්වයකට ගෙනල්ලා තියෙන්නේ. කිසිම ක්‍රෙඩිට් එකක් දෙන්නේ නැහැ පත්තුව මන්ත්‍රීවරුන්ට. හැබැයි පත් නොවන අයට තමයි ඒගොල්ලෝ අවස්ථාව තියාගෙන ස්වාධීනත්වය තියාගෙන කටයුතු කරන්නේ. ඉතින් මම ඒක ඔබතුමාට එදා මම හිතන්නේ කමිටි ඔෆ් පබ්ලික් ෆයිනන්ස් ඉන්නොත් චතුරංග මහත්මයා හිටියා මම ගෙනල් දුන්නේ ඔබතුමාලේ බලය තමාලගේ අතට ගන්න අවශ්‍යයි. මේ ගෙනල් තියෙන ස්වාධීනත්වය නෙමෙයි මොනිටරි පොලිසිය එක ඇති කරන්න ස්වාධීනත්වය දෙන්න. නමුත් මහ බැංකුවේ හැසිරීම ඒගොල්ලන්ට එන්න අවශ්‍යයි සුමාන දෙකකට ඇමතුමාට දැන් මහ භාණ්ඩාගාරයේ ලේකම්ටවත් ඒ මොනිටරි බෝඩ් එක අවස්ථාවක් නැහැ. දැන් මෙහෙන් ගිය හර්ෂණ සූර්යප්පන් ඇමතුමා දැන් ලේකම් එතුමට අවස්ථාව තිබෙන්නේ යන්න දැන් මේ මොනිටරි බෝඩ් එක තුල. ඉතින් ඒ නිසා මම ඉතමත් ඕනේ කමින් ඔබෙන් ඉල්ලන්නේ ඒ ඉන්ඩිපෙන්ඩන්ට් සෙන්ට්‍රල් බැංක එක ඇති වෙනා වගේම මේ සෙන්ට්‍රල් බැංකේ මොනිටරි පොලිසියක ඇඟිලි ගහන්න නැතුව කටයුතු කිරීම ප්‍රශ්නයක් නෙවෙයි. මම ඒත් හිතන්නේ මේක වෙනින් ආකාරයක මේක ඉන්ඩොනීසියන් තායිලන්ඩ් මොඩල් එකේ වගේ තියෙන්න ඕනේ. සිංගප්පූර වගේ රිසර්ව් එක්ස්චේන්ජ් එකක් නෙමෙයි අවශ්‍ය වන්නේ. නමුත් මම මේ අවස්ථාව ඔබෙන් අහනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් නැවත හිතා බලන්න. මේ අවස්ථාව නිවැරදි කරේ නැත්නම් අපි වැරදි මාර්ගේ ගියොත් ඒගොල්ලෝ කියයි දැන් උද්දමනීය පාලනය කිරීම සම්බන්ධයෙන් මම උදාහරණයක් ගන්නවා. අද තියෙන තත්ත්වය අනුව බලන්න මේ රුපියල සම්බන්ධයෙන් තියෙන තත්ත්වය. ඒක ඔබතුමාලා ඉතාමත් භයානකකාරී තත්ත්වයක් තමයි මෙතන පේන්නේ. ඩොලර එක දවස් 4 තුල ජූනි 13 ඉඳන් අද වෙනකම් 296 ඉඳන් 300කට අවප්‍රමාණ වෙලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් මොනවද කරන්න තියෙන්නේ? මේක උනහැතිම අපේ ඩෙත් ස්ටොක් එක වැඩි වෙනවා. ඩෙත් ස්ටොක් එක වැඩි වුණාම ඒක අපේ අයවැය හැම රුපියලක් අඩු වෙනවා අවප්‍රමාණ වෙනවා කියන්නේ අපේ බිලියන් 50ක් එකතු වෙනවා අපේ වැයට. එතකොට මේක රුපියල් 5කින් අඩු වෙනවා කියන්නේ බිලියන් 250ක්. එතකොට බිලියන් 250ක් කියන්නේ කා පාරවල් හදලාද? ඩෑම් එකක් හදලාද? නෑ, අවප්‍රමාණ වීම නිසා. ඒකම තමයි මේ පවුන්ඩ් එකත් එක්ක බැලුවහම 411ට මේක අවප්‍රමාණ වෙලා තියෙනවා. මම මේ කියන්නේ අපේ මේක එකට අපි ආර්ථිකය හදන්න අවශ්‍ය කැක්කුමක් තියෙන නිසා. ඉන්දියන් රුපියල් එක දැන් බලන්න ඉන්දියන් රුපියල් අපිත් එක්ක සමමට්ටමේ තිබ්බට අවප්‍රමාණ වෙලා තිබ්බට මේක යුරෝපයේ ඉන්දියාව බැලුවහම ඒක යම් විදියකින් අවප්‍රමාණ නෙමෙයි අධිප්‍රමාණික වීගෙන යනවා. මේම වගේම තමයි අපේ ස්පෙෂල් ඩ්‍රොයින් රයිට්ස් මේකත් 104කින් අවප්‍රමාණ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට පේනවා අපේ රුපියල ශක්තිමත් නැහැ. දැන් රුපියල් ශක්තිමත් නැති වුණාම මේ ප්‍රශ්නේ තියෙන්නේ මහ බැංකුවේ. හැබැයි මහ බැංකුවේ වියදම දරන්න වෙන්නේ ඔබතුමාට. මූල්‍ය පැත්තෙන් ෆිස්කල් එකෙන් තමයි ඒක හොයලා දෙන්න වෙන්නේ අන්තිමට ඩෙත් ස්ටොක් එක. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා දැන් බලන්නේ ඒගොල්ලෝ ෆොරින් රිසර්ව් එකේ බිලියන් 1.4ක් අව තක්සේරු කරලා තියලා තියෙනවා. දැන් බැරි වෙලාවත් මේක සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයෙක් මේක පෙන්වලා දුන්නා නම් බැංකුවට තමාගේ වත්කම බිලියන 1400ක් වැඩි වෙලා තියෙනවා කියලා ඒගොල්ලෝ කෙලින්ම කියන්නේ ඔක වැරදි. මේක යම්ති වංචිතව වැඩක් කරලා තියෙනවා කියලා තියෙනවා. නමුත් මහ බැංකුව කරාම තමාගේ රිසර්ව්ස් පෙන්වන්න හැදුවාම ඒක තමයි වැරදෙනවා. වැරදුනම නිවැරදි කරන්න අවශ්‍යයි. ඒ මානුෂ්‍යභාවයම කරුණාකරම සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයට පෙන්වලා දෙන්න. මේවා නොදන්නව නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ. මේ අය හිතනවා ඒගොල්ලන් තමයි මොකෝ විශ්වවිද්‍යාල වලින් පළිනි රස්සාවට යන IMF එකට ඒගොල්ලන් ගිහිල්ලා අපි ව්‍යාපාරිකයන්ට කියන කොහොමද ව්‍යාපාර කරන්න කියලා. ඒ නිසා තමයි මේ ව්‍යාපාරිකයෙක් යම් විදියකින් තනතුරක් ලබාගෙන කටයුතු කරනකොට ඒගොල්ලෝ හිතන්නේ වෙනින් ආකාරයකට. මම කියන්නේ 16 IMF ගැන කතා කරනකොට ඒ නායකත්ව දුන්නේ මුදල් අමාත්‍ය වශයෙන් අපි. මේ අවස්ථාවේදී අපි ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන් වුණා අපට ආදායම් ලබා දෙන්න පුළුවන් කිසිම හානියක් නොවන විදිහකට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ අරමුණු ඉෂ්ට කරන්න පුළුවන් විදිහකට. මෙතන දක්ෂයෝ ඉන්නවා. ඔබතුමාලා කරුණාකරලා ඒ හැකියාව අපේ සුදුහමට වැඩිය අපේ කට්ටිය මිදෙදී දක්ෂයෝ ඉන්නවා. ඒ අවස්ථාව ලබා දෙන්න ඒගොල්ලෙන් අහන්න අවශ්‍ය වෙන ආදායම කොච්චර ඕනේද? තමාගේ ආදායමට මෙන්න අපේ අදහස. මේ දෙක ගලපලා කටයුතු කිරීම තමයි අවශ්‍ය වන්නේ. IMF එකට ඇවිල්ලා කියන්න ඕනේ අපට අපේ ආයෝජකයන්ට දිරිගැන්වීමට බදු අඩු කරන්න බැහැ කියලා. ඒගොල්ලන් කියනවා අපි 2028 අප්‍රේල් වෙනකොට අපි අපේම ණය ගෙවන්න ඕනේ කියලා. දැන් සතපහක් ගෙවන්නේ කරගාටය බිලියන් තුනක් ගෙවනවා මේක බිලියන් අටකට විතර වැඩි වෙනවා 2028 වෙනකොට 28 වෙනකොට අපේ ආයෝජනය මේ සම්බන්ධ හරියක්කාරව තිබ්බේ නැත්නම් නැවත ප්‍රශ්නයක් ඇති වෙනවා නොවේද මෙන්න මේක තමයි අපි හදාගන්න අවශ්‍ය වන්නේ ඒ නිසා පෝට් සිටි වෙන්න පුළුවන් දැන් අද මේ කතා කරන මොහොතේ මම දැනගන්න ලැබුණා අර්ජුන මහේන්ද අර්ජුන මේ හේරත් දක්ෂ බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් චෙයාර්මන් හොඳ මිනිස්සෙක් මගේ ක්ලාස්මේ මේ සම්බන්ධයෙන් මෙතුමා බොහොම ඕනේ කමින් කියනවා BOI chief flags 3.7 billion sinopec refineries fragile මොනා හරි කරලා මේක ලබලා දෙන්න මේක දැන් මේ ආයෝජනයක් ගේනවා කියලා තිබ්බා දැන් මේ සම්බන්ධයෙන් IMF එක කියන්න බෑ බදු දෙන්න එපායි කියලා මේ කම්පැනිට ආයෝජනයක් එනවා ඒක ලබා ගන්න අවශ්‍යයි මේක රිෆයිනරියක් කරන්න එදා රිෆයිනරි කරන්න කිව්වම හොඳ නැහැ කියනකොට දැන් ඒවල පිළියරන් තියෙනවා අපි කැමති අර ලාල් කාන්ත වගේ හැම දිනාටම මේ හිතන විදියට වැඩේ කරන්න තිබ්බනම් බොහොම හොඳයි ඉතින් මේ සම්බන්ධයෙන් මේ මෙතුම කියන එක කරුණාකර අවසර ගන්න පුළුවන් විදියට තියන්න කැබිනට් එකක් ගේන්න මේක අවසර ලබලා දෙන්න කෙලින්ම මෙන්න මේ වගේ කටයුතු තමයි කරන්න අවශ්‍ය වන්නේ ඒ වගේම තමයි අද ඒ කතා කරන අවස්ථාවේදීම ස්ටාර් ගාමන්ට්ස් ලංකාවේ ප්ලේන් ඉච්චල හුඟක් කාලයක් කටුනායක ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකේ තිබ්බ කම්පනිය ඒගොල්ලොන්ගේ මෙහි ඉදිරියට ට්‍රම්ප්ගේ තියෙන ප්‍රශ්නේ නිසා ඒගොල්ලන්ගේ අප්‍රිකාවට යනවා මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ අපේ මේ පරණම කම්පනියක් 1978 ඉඳන් තිබ්බ කම්පනියක් මේ ප්ලේනිස් කියන එක අපේ කරුණායක දැන් ගිහිලා තියෙනවා ස්ටාර් ගාමන්ට්ස් ඕපන් ස්ටේට් ඔෆ් ද ආර්ට් මැනුෆැක්චරින් ෆැසිලිටි ඉන් ටෝගෝ ඉතින් මේ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් වන්නේ මේ යන්නේක නෙමෙයි අපි යන්නේක නවත්තලා මෙහි පුළුවන් තර දිරිගන්වල ගන්න පුළුවන් කටයුත්තක් කරන්න දැන් IMF එක හාන්ඩුවට කියන්න බෑ නෑ දෙන්න එපයි කියලා මේක දෙන්න පුළුවන් ඕන දිරිගැන්වීමක් දෙන්න අවශ්‍යයි ඒක අපි විපක්ෂ යෝජනා කරන්නේ මොකෝ ආර්ථික හදන ගමන තියෙන අපේ අතේ IMF එක 2028 ගියට පස්සුව කියයි උඹලා කෝකේ ආයෝජනේ එතකොට ඒගොල්ලෝ කියන්න බෑ උඹලා දුන්නේ නෑ අපට අවසර මේක ගේන්න අන්නේ අවස්ථාව උපයෝගී කරගන්න හැමතුමා මේ අවස්ථාව තමයි මං හිතන විදියට පුළුවන් තරම් ශ්‍රම බල ශක්තියෙන් ඇති කරන්න පුළුවන් ව්‍යාපාරික මේකට ලබා ගන්න පුළුවන් දේ. දැන් මේකේ තවත් එකක් තියෙනවා ශ්‍රී ලංකන් මේ ලූස් රෂියන් ටී මාකට් ඇන්ඩ් ටුවරිස්ට් මාකට්. අපි එදා කිව්වා වගේ ඇයි අපි රූබල්ස් ගන්න බැරි වන්නේ? දැන් ට්‍රම්ප්ුයි පුටින්ුයි යාළුවෝ ඉන්නවා මේ මහ බැංකුවේ රූබල්ස් ගන්න බැහැ කියනවා. මොකෝ මේ සුද්දොන් ඇවිල්ලා මෙහෙ ඕන තරම් ගෙවන්න පුළුවන් රූබල්ස් වලින්. ඊට පස්සේ ගන්න ෆර්ටිලයිසර් ගන්න රුසියාවේ රූබල්ස් වලින් ගෙවලා දාන්න. ඇයි මේක බැහැයි කියන්නේ? මේ අපේ විපක්ෂෙන් අදහස් දෙන්නේ නැහැ නොවෙයි මහ බැංකුවේ හිතන එක වෙනස් කරන්න අවශ්‍යයි ඒගොල්ලෝ බැහැයි කිව්වොත් ඊට පස්සේ එතනින් නවත්තනවනේ එහෙනම් ආර්ථික ඒගොල්ලන්ට බාර දීලා පත්තුන ඔබතුමාලා එහෙනම් ගෙදර ගිහිල්ලා සිටින්න මොකෝ ඒගොල්ලන්ගේ ස්වාධීනත්වයෙන් රටේ ආර්ථික දුවන්න ඕන නම් එහෙනම් ඔබතුමාලා පත් වෙලා 148 ගන්තිය තුල අපේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා විනාඩි දෙකක් තියෙනවා තව
නලින් බණ්ඩාර මිනිත්තු 9
ඒක ගත්ත අරගෙන තමා
දැන් මං තමිතු තුනක් තියෙනවනේ මම ඒක පාවිච්චි කරන්න. ඉතින් මේ අවස්ථාවේ බලන මං ඉතමත් අගේ කරන නැවත නලින්ද ඇමතුමා. Government won't be able to pay salaries health workers for demanding through strikes. මෙන්න මෙහෙම තමයි මං හිතන්නේ මේ අනවශ්‍ය ලෙස දැන් strikes උත් නැහැ. දැන් පෙළපාලිත් නැහැ. දැන් ආයෝජනේ ඉන්නෙත් නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ ඔක්කොම නැත්තම් ඇයි එක එන්නේ නැත්තේ? මෙන්න මේක තමයි අපි ගේන්න හදන්නේ. ඒක තමයි අපි විපක්ෂෙන් කියන්නේ සයින් අප් එකට ලබලා දෙන්න. ඔබතුමාලාගේ ඒගොල්ලන්ට බැහැයි කියන්න බෑ. ඉතින් ඒ වගේම තමයි දැන් මේ අවස්ථාවේදී දැන් ලාල්කාන්ත කියන මමත් ඔබත් අපි හැමෝම රටේ කඩාවැටීමට වගකිව යුතුයි. දැන් මේකට උතර 76 වසර කියලා අපිට බැලලා හරියක් නැහැ. ඒ නිසා තමයි මං ඉතමත් ඕනේ කමින්. අපේ රටේ ආර්ථිකය හදන්න අවශ්‍ය නම් අපි මේ දේශපාලන වර්ගීකරණය හරි පාට කරන එක නැති කරන්න. අපේ ප්‍රතිපත්ති අනු කටයුතු කරන්න. මේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන් විතර නෙමෙයි තරුණ ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරන්න. දැන් හාල් ප්‍රශ්නේ තාම තියෙනවා. තුන්වෙනි වතාවට ආනයනය කරනවා. අපි එදා ඉඳන් කියනවා මේ රටේ අපි බවමු රට හදමු කියලා. අපි කතා කරනවා නමුත් ක්‍රියාවෙන් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අපි ඇති කරන්න අවශ්‍ය වන්නේ. දැන් මේකේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයෝ, මේක ලොකුම ව්‍යාපාරිකයන් විතර නෙමෙයි, සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට කිලෝ 50,000ක් වගේ ඒ වගේ 4,000ක් හැදලා ඒකට යන්නේ බිලියන් 250යි. මේක එක් වතාව දුන්නන මේ ව්‍යාපාරික පරිවර්තන වෙනවා ඉදිරි අනාගතයට ආයෝජනයක් වශයෙන්. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාව උපයෝගී කරගන්නේ කරුණා කළා. අපි පුළුවන් තරම් මේ රටේ ආර්ථිකය හදන එක තමයි මුල් වටාවට මේව කරන්නේ. යුද්ධයක් දිනත් වැඩක් නැහැ, ආර්ථික යුද්ධය දින්නේ නැත්තම්. මේ දිනන එක තමයි අපි කටයුතු කරන්න තියෙන්නේ. දැන් බලන්න IMF එකේ ගීතා ගෝපිනාත් මේ ලංකාවට ආව අවස්ථාවේදී මම උපුටා ගන්නවා ජනාධිපති කියපු එක. ශ්‍රී ලංකා on the track for debt servicing completely, sorry, for capability in 2028. හරි. ඒක අවශ්‍යයි. ඒක ගෙනියන්න මෙතන ආයෝජන අද ආයෝජනය කරන එක තමයි හෙට ආදෑමක් ගේන්න පුළුවන් මාර්ගය ඇතිවන්නේ. ඊට පස්සේ ජනාධිපති කියනවා we lay the foundation for self reflecting economic growth. බොහොම හොඳයි. ඒතර IMF එකේ
ජාත්‍යන්තර
ડોક્ટર ගීතා ගෝපනාත් මොනවද කියන්නේ? Time will we have to be different from the rest කියලා කියනවා. ඒ කියන්නේ මේ සම්බන්ධය කියන්නේ this time we must be different from the IMF the first deputy Geeta Gopinath කියනවා. Let this be the last time IMF program is basically installed in Sri Lanka. බොහොම හරි. හැබැයි ඒක ගන්න අමාරු තීන්දුවද ගන්න අවශ්‍යයි. අපි සමහර වෙලාවකට ලේසිය අතහැරලා අපි අමාරු ගමන ගිහිල්ලා අන්තිමට ඒක ඔන්න මෙන්න තියෙන අවස්ථාවේදී අපි ඒක අතහැරලා ආයෙත් ලේසි ගමනට යන්න පටන් ගන්නවා. මේක තමයි අපි වෙනස් වෙන්න අවශ්‍ය වන්නේ. ඊට පස්සේ බැංකර්ස්ලා කියනවා
absolutely
important reform agenda එක අවශ්‍ය කියන එක මේකේ stability එකට කියන්නේ ස්ථාවරභාවයට වැඩිය reform agenda එක. මේකේ කොහොමද labor ඒ කියන්නේ කම්කරුවන්ට හොඳට වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් වගේම ඒගොල්ලෝ වැඩ කරනකොට ඒකට ඵලදායිතාවයක් ඇති කරන්න පුළුවන් විදියකට ඒ ඵලදායිතාවය තුලින් ඉදිරියට යන එක. දැන් අද හාල් ප්‍රශ්නේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ හෙක්ටර එකකින් කිලෝ 4500ක් 5000ක් විතර ලැබෙන්නේ. නමුත් ඉන්දියාවේ සහ මේ තායිලන්තේ 7500ක් විතර ලැබෙනවා. ඉතින් 130ක් 35ක් ඒක ඵලදායිතාවය නැතිවීම තමයි ප්‍රශ්නේ. ඒ නිසා ඒකකේ යුනිට් එකක් වැඩි වෙනවා. ඒක තුලින් තමයි අප රටේ යම් විදියකින් ඉදිරියට ගෙනියන්න බැරි ලාභදායි තත්ත්වකර ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබේ මුහුණ බැලුවා මට පේනවා කාලිත් එක තියෙන සටන නිසා මම මිනිත්තුවකින් අවසන් කරනවා. අපට අවශ්‍ය වන්නේ මේ රටේ ආර්ථිකය මේ ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක තුල ඉදිරියේ මූල්‍ය විනයක් සමග කටයුතු කරන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය ගන්න පුළුවන් එකම මාර්ගය තමයි හරියට ඒකේ දත්ත මේක රජයේ නිලධාරීන්ට විතරක් බාර දෙන්න එපා. The war can't be fought by soldiers alone. The generals must take command of it. අද තියෙන මේ නීතිමය පද්ධතිය නිසා අද අභිමත පරිදි වැඩ කරන අවස්ථාව නැති වෙලා තියෙනවා. අද ඒ අභිමත පරිදි වැඩ කරන එක discretionary power එක තියෙන එක අද ඒ රජයේ නිලධාරීන් ගන්නෙ නැහැ. ඒගොල්ලන් බයයි. ඒගොල්ලන් බැරි වෙලාවත් දුන්නොත් ඒගොල්ලන්
ඇති
වෙනවද කියන එක. ඒ නිසා ඒගොල්ලන් ගැන හිතලා තියෙන නිසා අපි අලුත් ගමනක් ආරම්භ වෙලා තියෙන නිසා මට අවශ්‍ය වන්නේ 1948 අපි සුද්දන්ගේ ගත්ත බලයට වැඩිය අද අපි ආර්ථික හදන්න පුළුවන් මාර්ගයට වැටෙමු. මේ ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එකේ ඒ අදිතාලම තියාගෙන ගමන් කරන එක තමයි අවශ්‍ය වන්නේ. හැම දවසක්ම රට ඉදිරියට ගෙනියන්න පුළුවන් මාර්ගයකට උදව් වෙනවා මිසක් මේක පස්සට යන්න පුළුවන් ප්‍රතිපත්තිය ඇති නොකොට වමට සිග්නල් දාලා දකුණට හැරෙන්න එපා. ගත් එක හරියාකාරව යන්න. ඒ නිසා ප්‍රගතිශීලී භාවය ඉදිරියට ගෙනියන එක තමයි අවශ්‍ය වන්නේ. ඒක ප්‍රායෝගික බැවින් ආර්ථික හදන ගමන අපි හදාගෙන ඉදිරියට ගමන් කරමු කියලා මතක් කිරීමෙන් මම නිහඬ වෙනවා.
ස්තුතිගරු මන්ත්‍රීතුමනි, ඊළඟට චම්පික හෙට්ටිආරච්චි ගරු මන්ත්‍රීතුමා විනාඩි 11යි. පොයින්ට් එක මොකද්ද ගරු මන්ත්‍රීතුමනි? පොයින්ට් ඔෆ් නම්බරේ
පොයින්ට් එක මේ කෝරම එක මේන්ටේන් කරන්න ඕනේ මන්ත්‍රීතුමා. අද දැන් බලන්න කොච්චර සල්ලි වේදම් කරලා අපි දැන් ආණ්ඩුපක්ෂයේ 10%ක්වත් නැහැ මේ පාර්ලිමේන්තුව ඇතුලේ. එතකොට රටේ කොච්චර සල්ලි නාසි වෙනවද? ලබන සතියේ දාන්න තිබ්බානේ මේක. ගණන් කරලා බලන්න. කොට ගණන් කරලා බලන්න ඔක්කොම 16 ඉන්නේ. නගිලා ගණන් කරලා බලන්න.
20ක් ඉන්නවා.
දැන් ඔන්න ආව එක්කනේ.
20ක් ඉන්නවා ගරු මන්ත්‍රීතුමනි.
21ක් ඉන්න ඕනේ.